අර භිත්තියේ ඇඳපු චිත්‍රයේ ඇතුලේ මිනිස්සු දකින්න පුළුවන් අපිට. ගෙවල් දකින්න පුළුවන්. ඒ විදිහමයි මේ චිත්‍රය ඇතුළෙත් මේ මිනිස්සුව දකිනවා. ගෙවල් දකින්නේ මේ ඇත්තයි කියලා අපි හිතාගෙන ඉන්න වෙලාවෙදිත් අර වෙලාවෙදිත් තියෙන සිද්ධිය එකමයි. එතකොට රූපංච රූපේච පජානාති කියනකොට හොඳට දන්නවා ඇහැට පේන්නේ වර්ණ සටහනක් විතරමයි. ඒ වර්ණ සටහන පෙනෙනකොට මේ මිනිස්සෙක් මේ ගහක් මේ ගයක් කියලා ඒ හැඩසටහන් හිතෙන් සිහි කළා නිල කළා බඩු භාණ්ඩ හදලා තියන්නේ අපි. චිත්‍රය ඇතුලේ නොයේ බඩු භාණ්ඩ හදලා තියන්නේ අපි නෙමෙයිද? අපි. නැත්තම් චිත්‍රය චිත්‍රමයි. ඒ වගේ මේ දැනුත් චිත්‍රය බව හඳුනගන්න තියෙන දේ තමයි මම කියන්නේ. ලොකු කැමරාවක් අරගෙන මේ වෙලාවේදී පෙනෙන මේ විදිහටම ගැහුවොත් ෆොටෝ එකක් ගන්න බැයිද? පුළුවා. ගහලා එල්ලන්න පුළුවන්. එහෙනම් දැන් ඇහැට පේන මට්ටම නෙමෙයිද කැමරා කාචයට අහු උනේ? ඇහැට පේන මට්ටම. එහෙනම් ඇහැට පේන්නේ ෆොටෝ එකක් විතරමයි. ෆොටෝ එක ඇතුලේ පුද්ගලයෝ සත්‍යයේ ඉන්නවා කියලා හැඟීමක් ඇති වෙනවා නම් ඇති වෙලා තියෙනවා නම් ඇහෙන් බලනකොට පුද්ගලයෝ සත්‍යයේ ඉන්නවා කියලා හැඟීමක් ඇති වෙනවා නම් ඇති වෙලා තියෙනවා නම් මෙන්න මේක දැනගන්න මොකද්ද? කාම රාග සංයෝජනේ ඉන්න පුද්ගලයා ගැන තරහවක් ඇති වෙලා තියෙනවා නම් දැනගන්න කාම රාග සංයෝජනේ පටිඝ සංයෝජනේ කියන දෙක එකට මම තව කෙනෙකුට කැමැත්තෙන් අකමැත්තෙන් ඉන්නවා කියලා දකිනකොට දැනගන්න මාන සංයෝජනය කාම රාග සංයෝජනය එකට ඒ විදිහට මෙතෙන්දී ගොඩක් දුරට වෙලා තියෙන්නේ මේ සංයෝජන දෙකක් තුනක් එකට වෙලා ඇති වෙන කෘත්‍ය නිසායි අපි මේ ගොඩක් රැවටිලා තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ වගේ හොඳට චක්කුංච පජානාති රූපේච පජානාති කියනකොට මේ ඇහි ස්වභාවය හොඳට ඉස්තර වෙලා පෙන්නනවා. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නවා ඇහැ කියන්නේ කවදාවත් දකින්න බෑ. ඒ වගේම තමා තුල එකක්. ඒ වගේම පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා. ඔන්න ඇහි ඇත්ත එහෙම පෙන්වුවාම අපිට තේරෙන්න ඕනේ ඇහැ බලන්න පුළුවන් කියලා අපිට හිතෙන මට්ටමක් තියෙනවනේ. මෙන්න මේක තමයි සංයෝජනේ. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වෙන් පවතින ඇහක් තියෙනවා කියලා දැනෙන මට්ටම ගන්න මේක තමයි සංයෝජනය. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඇහ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන එකක් නම් ඇති බවට වැටෙන එක තමයි කෙලෙස. එතකොට ඇහ බාහිරින් දකින්න පුළුවන්. ඒ කියන්නේ අපේ ඇහ දකින්න පුළුවන් කියලා හිතනෝනේ අපි කණ්ණාඩි. අපේ ඇහැ දකින්න පුළුවන් කියලා හිතනවානේ ෆොටෝ එකකින්. ඒ දකින්න පුළුවන් කියලා හිතෙන ටික තමයි කෙලෙසි කියලා ඇහැ ගැන තීරුම් කරගන්න ඕනේ. මේ වගේ ඇහැ රූප කියන දෙක තීරුම් කරගන්න ඕනේ. ඒ ඇත්ත දැනගෙන ඒ ඇත්තට ප්‍රතිවිරුද්ධ විදිහට දැනෙන ගතිය හඳුනගන්න ඕනේ. මේක තමයි කාමරාග සංයෝජන, පටික සංයෝජන, මාන සංයෝජන කියන මෙන්න මේ සංයෝජන. එතකොට දන්නවා අයෝනිසෝ මනසිකාරය නිසා මේ සංයෝජන ඇති වෙනවා. යෝනිසෝ මනසිකාරය පැවැත්වීමෙන් සංයෝජන නැති කරන්න පුළුවන්. මේ විදිහට ඇහෙන් පෙනෙන දේ වගේම කනට ඇහෙන දේ සෝතංච පජානාති සද්දේච පජානාති. එතකොට දැන් සද්දයක් ඇහුනොත් චිත්‍රයක්. ඇහිච්ච සද්දෙට මේ ගිරවෙක්ගේ සද්දේ, මුවෙක්ගේ සද්දේ, බල්ලෙක්ගේ සද්දේ කියලා සද්දය එක එක දේවල් වලට හදන්නේ අපි හිතෙන්. එතකොට තමයි සද්දේ කාම වෙන්නේ. අපි නිකමට කියමු මොන හරි සද්දයක් ඇහුනොත් අපේ භාෂාව නොතේරෙන අන්‍යජාතික කෙනෙකුට තේ සද්දය ඇහුනොත් සද්දේ ඇහෙන මට්ටම සෝත විඥානේ විඤ්ඤය වෙන මට්ටම එකයි. එයාට නැහැනේ බල්ලා කෑ ගැහුවා, මිනිස්සෙක් කෑ ගැහුවා කියලා මැවෙන්න එකක් එයාට නැහැ. අපිට විතරක් මැවෙනවා නම් එහෙනම් දැනගන්න ඕනේ මේ සද්දය ආරම්භය අපි හදාගත්ත දේවල් තමයි මේ බල්ලාගේ සද්දේ, කපුටාගේ සද්දේ, ගිරවගේ සද්දේ කියන එක. සද්දය කෙනෙක්ගේ වුණොත් හොඳට දැනගන්න මේ සංයෝජනයි. සද්දේ ආරම්භය සංයෝජන ඇති කරගන්න. මෙන්න මේ වගේ ගන්ධය, රසය, ස්පර්ශය, ධර්මාරම්මන කියන ආයතන හයම එහෙමයි. මෙන්න මේ විදිහට ආයතන ටික ගැනත් දන්නවා, ඒ දෙන නිසා ඇති වෙන සංයෝජන ගැනත් දන්නවා. එතකොට සම්පූර්ණම සත්ව නොව, පුද්ගල නොව ආයතන ටික විතරක් ඉතුරු වෙනවා. මේ ආයතන ඇසුරු කරගෙන තමන් තුළ ඇති කරගත් සංයෝජන මාත්‍රයක් විතරයි සත්ව, පුද්ගල, ආත්ම කියන හැඟීම කියලා ආයතන ටික වෙනම පැත්තක, සත්ව, පුද්ගල, ආත්ම ස්වභාවය වෙනම පැත්තකට එනවා. මෙන්න මේ මට්ටමට එයා බලනවා තමන් කියන තැනත්, අනුන් කියන තැනත් පවතින හැම ආයතනයක්ම ආයතන ටිකේ ආයතන ලක්ෂණය හොඳට දැනගන්නවා. ඒ ආයතනයේ කෙනෙක්ගේ ආයතනයේ කෙනෙක් කියන හැඟීම, ඒ ධර්මතා ටික මනස පිළිබඳ වූවා, ඒක සංයෝජනයක්, ඒ ධර්මතා ටික වෙනම දකිනවා. මෙන්න මේ විදිහට ආයතන ටිකයි සංයෝජන ටිකයි වෙන වෙනම දැක්කහම මේ ආයතන කිසිම එකක් සත්වයක් හෝ පුද්ගලයෙක් කියලා ගන්නෑ. මේ කිසිම ආයතනයක් උපාදාන වශයෙන් ගන්නේ නෑ. මේ ආයතන ඇහැ මගේ, රූපේ මගේ කියලා ගන්නෑ. දැන් හොඳට මේ රූපේ වෙනම පේනවා, මම කියන හැඟීම වෙනම තේරෙනවා, ඇහැ වෙනම තේරෙනවා, මගේ කියන හැඟීම යාට වෙනම තේරෙනවා. මේ ආයතන ටික වෙනම දැක්කහම, සංයෝජන වෙනම දැක්කහම, මේ කෙලෙස් ටිකත් ස්කන්ධ ටිකත් වෙන වෙන කරලා තේරෙනවා. එතකොට මේ කෙලෙසුන්ගෙන්, මේ හැඟීම් වලින්, මේ සංයෝජනයන්ගෙන් මේ ආයතනය පරාමර්ශණය කරන්නේ අනිසිතෝච විද. මෙන්න මේ විදිහට බලනවා. නචකින්ච ලෝකේ උපාදීති, කිසිම ආයතනයක් උපාදාන වශයෙන් ගන්නෑ. මහනි මෙන්න මේ විදිහට ධර්මය අනුව බලන්න. මෙන්න මේ මට්ටමට එනකොට ආයතනයන්ගේ ආයතන ලක්ෂණය විතරක් ඉතුරු වෙලා සත්ව, පුද්ගල හැඟීම එක සංයෝජන මාත්‍රයක් මනෝවිඤ්ඤාණ සම්පස්යෙන් උපදින ගති මාත්‍රයක් කියන නුවණ ඇති වුණාම මේ ධර්මතාව දෙක වෙන් වෙනවා. ඔන්න ඔය මට්ටමට එනකොට තමන්ගේ හිතට ලොකු ප්‍රීතියක්, ලොකු ප්‍රමෝදයක් ඇති වෙනවා. ඒ ප්‍රීති ප්‍රමෝදය නිසාම හිත කය දෙක සංසිඳිලා, හිත කය දෙක සංසිඳිලා සැපසහගත වෙලා, හිත සමාධි වෙලා ඇත්ත දැකලා කලකිරිලා කෙලෙසුන්ගෙන් මිදෙනවා, ආශ්‍රයෙන්ගෙන් මිදෙනවා. මේ ආයතන පිරිසිඳ දැකලත් මේ සසරෙන් මිදෙන්න, කෙලෙසුන්ගේ මිදෙන්න පුළුවන්. ඊට පස්සේ නිවන් දකින්න, ආශ්‍රයන්ගේ මිදෙන්න, කෙලෙසුන්ගේ මිදෙන්න බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් තව කමටහනක් දේශනා කරනවා. මොකද්ද? බුද්ධංග ධර්මයන් ගැන. මුනිච පරම් භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සත්තේසු සත්වසු බොජ්ජංගේසු කතංචපන භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සත්වසු බොජ්ජංගේසු. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණේ නැවත දානිකක් කියන්නේ මහානතෙනම සප්ත බොජ්ජංග ධර්මයන්ගේ ධර්මානුපස්සීව වාසය කරනවා. කොහොමද භික්ෂුව මේ බොජ්ජංග ධර්මතා හතේ ධම්මානුපස්සීව වාසය කරන්නේ? ඉද භික්ඛවේ භික්ඛු සන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංගං අත්තිමේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති. අසන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංගං නත්ති මේ අජ්ජත්තං සති සම්බුද්ධං බුද්ධංගෝති පජානාති. යතහච අනුපන්නත සති සම්බුද්ධංගස්ස උප්පාදෝ හොති තංච පජානාති. යතහච උප්පන්නස්ස සති සම්බුද්ධංගස්ස භාවනාය පාරිපූර්යා හොති තංච පජානාති. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි නැවත දාන එකක් කියන්නේ මේ බොජ්ජංග ධර්ම හත කෙරෙහි සිහිය පිහිටුවාගෙන ඉන්න ක්‍රමයක් තියෙනවා තව. හැම වෙලාවෙම තමන් පැත්තට නැඹුරු වෙලා තමන්ගේ මනස පැත්තට නැඹුරු වෙලා හොඳ අවධානයෙන් ඉන්නවා. මොකද්ද? සන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංගං අත්තිමේ අජ්ජත්තං සති සම්බොජ්ජංගති පජානාති. තමා තුල සිහිය සති සම්බොජ්ජංගයේ තියෙනකොට තමා තුල සති සම්බොජ්ජංගයේ තියෙනවද කියලා හොඳට අවධානයෙන් ඉන්නවා. යතහච අසන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංගං නත්ති මේ අජ්ජත්තං සති සම්බුද්ධංගි පජානාති. එහෙම සිහියෙන් ඉන්නකොට තමන්ට තේරෙනවා මම දැන් සිහිය අතහැරලා නේද ඉන්නේ කියලා හොඳට තේරෙනවා. සිහිය ගැන හොඳ අවධානයෙන් ඉන්නකොට තේරෙනවා දැන් මේ සිහියෙන් ඉන්නේ. නැත්නම් මෙච්චර වෙලා සිහිය නැතිකමින් හිටියේ. හැම වෙලාවෙම තමන් තුල සිහියෙන් ඉන්නව තමන් සිහියෙන්ද ඉන්නේ නැතුවද ඉන්නේ කියන එකට සිහිය තියෙන්න ඕනේ. මේ ටික එකට එකතු කරලා ගන්නම් මම. ඊට පස්සේ විරිය සම්බුද්ධංගේ තමන් කෙලස් තවා ගන්න ඕනේ කියන උත්සාහයෙන් යුක්තවද ඉන්නේ නැතුවද ඉන්නේ? කෙලස් තවා ගන්න ඕනේ කියන උත්සාහයෙන් දින්නේ නැතුවද ඉන්නේ කියන එකට සිහි තියනවා. නිතරම දහමක් සම්මර්ෂණය කරමින් දහම කරුණු නොවනින් විමසමින් ධර්මයෙන් යුක්ත ධර්මතාවයකින් යුක්තවද ඉන්නේ කියන කාරණාවට සිහියෙන් ඉන්නවානේ. ඊට පස්සේ තමා තුල ප්‍රීති ස්වභාවයක් ධර්මයෙන් යුක්ත නිරාමිස ස්වභාවයක් ධර්මයෙන් යුක්ත සතුට වෙන බවක් තමන් තුල තියෙනවද නැද්ද කියන එකට සිහියෙන් ඉන්නවානේ. ඒ වගේම ධර්මය නිසාම කයි සංසිඳුණු ගතියක් දරත අඩුවෙච්ච ගතියක් රළු බව අඩුවෙච්ච ගතියක් තමා තුල තියෙනවද නැද්ද කියලා
හොඳට සිහියෙන් ඉන්න ඕනේ. ඒ වගේම තමා තුළ යම් චිත්ත සමතයක් තියෙනවද නැද්ද කියලා හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. තමා තුළ උපේක්ඛා ස්වභාවයක් තියෙනවද නැද්ද කියලා හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. මෙන්න මේ විදිහට ඉන්නකොට තමන් තුළ සිහිය අතහැරලා ඉන්නේ කියලා කොයි වෙලාවක හරි දැනගත්තොත් තමන් ඒ මොහොතේම සති නිමිත්තකට පැමිණිලා සිහිවත් වෙන්නට ඕනේ. ඒ වගේම මේවට ප්‍රත්‍ය තියෙනවා ගොඩක් මොහොත වෙලාවකට. එතකොට වීරිය කියන ධර්මතාවයේ කෙරෙහි ටිකක් සිහියෙන් ඉන්නවා. සිහියෙන් ඉන්නකොට තමන්ට තේරෙනවා කිසිම උත්සාහයක් නැතුව වීරිය නැතුවයි තමන් හිටියේ. ඒ වීරිය ඇති වෙන විදිහට ටිකක් මෙනෙහි කරන්න ඕනේ. අපි අර නීවරණේ ටිකේදී කතා කළා. කුසීතකම නැති කරන්න කායික වීර්යය චෛතසික වීර්යය කළ යුතුයි කියලා. ඒ විදිහට විරිය සම්පූර්ණංගයේ වැඩෙන්න තියෙන හේතු තියෙනවා. ගොඩක් හේතු තියෙනවා මේ හැම එකකටම. ඒ වගේම නිතරම දහම් කරුණු නුවණින් බලමින් නුවණින් විමසමින්ද තමන් ඉන්නේ කියන ටික මෙනෙහි කළා බලනවා. එහෙම මෙනෙහි කරනවා නම් ඒ කුසලයෙන්ම ඒ සිතින්ම ඉන්නවා. මෙනෙහි නොකරනවා නම් ඒක ඒකාන්තයෙන් මට ලාභයක් නෙමෙයි කියලා සිහි කළා. තමන් ඉගෙනගත්ත පමණකින් ඇසූ පමණකින් දරූ පමණකින් ඒ ධර්මයන්ගේ අර්ථය නුවණින් මෙනෙහි කළ බලන්නට ඒ හේතුඵල ධාම ආදී ධර්මයන් සම්මර්ෂණය කරන්නට නුවණ මෙහෙවන්නට ඕන. ඊට පස්සේ තමන් තුළ දහමින් යුක්ත වූ නිරාමිස වූ ප්‍රීති ස්වභාවයක් හිතේ තියෙනවද, හිතේ ප්‍රීතියක් සතුටක් තියෙනවද කියලා තමන් ටිකක් සිහි කරලා බලන්න ඕනේ. එහෙම හිතේ ප්‍රීති ස්වභාවයක් සතුටක් තියෙනවා නම් ඒ කුසලයෙන්ම ඒ ප්‍රමෝදයෙන්ම ඒ ප්‍රීතියෙන්ම ඉන්නවා මත කුසල ධර්මයෙන් බඩන. ඉතින් එහෙම ප්‍රීති ස්වභාවය නැත්තම් ප්‍රීති ඇති වෙන ටිකක් මෙනෙහි කරනවා. එතෙන්දී අනේ මේ බුද්ධෝත්පාද කාලෙක මනුස්ස ජීවිතයක් ලබාගෙන මේ වගේ වටපිටාවක ඉපදුනා කියලා කියන්නේ සසර මොනතරම් පින් කරපු කෙනෙක්ද මම? අනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න තරම් මම වාසනාවන්ත වුණානේ කියලා තමන්ව සතුටු වෙන විදිහට, අනේ මේ වගේ ශාස්ත්‍රඥ වහන්සේ නමක් මට හම්බුණානේ, මේ වගේ ධර්මයක් මට හම්බුණානේ කියලා හැම වෙලාවෙම නෑ නෑ බෑ බෑ කියලා කඩා වැටෙන පැත්තට හිතන්නේ නැතුව ඇත්තට තමන්ට ලැබිච්ච පුදුමාකාර වටිනා දෙයක් තියෙනවා. ඇත්තටම හිත සතුටු වෙන්න පුළුවන්. ඒ ටික හිතන්න ඕනේ. හිතනකොට හිත සතුටු වෙනවා. හිත සතුටු වෙනකොට ඒකම උපායක් ඒ සතුට තුල ඉඳගෙනම හිත සමාධි කරන්න ලේසි. ඔකේ දියර කතාවක් කියන්නේ මේ. ඒ කියන්නේ දුම්නස ඇති වෙලා හිත සමාධි වෙන්නේ නැහැ. අසතුටු සතුට නැති පරිසරේ දුක්සහගත පරිසරේ හිත සමාධි වෙන්නේ නැහැ කියන්නේ. බුදුරජාණන් වහන්සේ සැබැත්නෝර ජේතවනාරාමයේ ඉන්න කාලෙදී එක්තරා ස්වාමීන් වහන්සේ නමක් හිටියා. විසාක උපාසිකාවගේ චූටි මිනිපිරියක්. ඉඳලා මේ මිනිපිරිය හාමුදුරන්ට දැනලා තට්ටය කියලා. ඊට පස්සේ හාමුදුරු වයසයි ටික තරහ ගියා. හාමුදුරු අර පොඩි ළමයට බැන්න තී තට්ටි, තිගේ අම්මත් තට්ටි, තිගේ තාත්තේ තට්ටි කියලා බැන්නා. ඊට පස්සේ මේ ළමයා අඬාගෙන ගිහිල්ලා විසාක උපාසිකාවට කිව්වා. ඊට පස්සේ විසාකා උපාසිකා මොකද කිව්වේ? අනේ මේ පුංචි දරුව කියන එකවත් ගණන් ගන්නවද වැඩිහිටි බවටපත් වෙච්ච? ඇයි මේ දරුවන්ට මෙහෙම කියන්නේ? මෙහෙම කියන්න හොඳ නෑනේ කියලා ඔය කතාව ගියා කොසල් රජුලගාට. දැන් ඔක්කොමලා හාමුදුරන්ට දොස් කියන්න ගත්තා. පුංචි දරුවගේ පුංචි දේ ඉවසන් නැතුව බයින්න ගත්තා කියලා ඔක්කොම හාමුදුරන්ට බයිනවා මේ ළමයාව නිවදලු. බුදුරජාණන් වහන්සේ ළඟට බුදුරජාණන් වහන්සේ දිවසින් දැක්කා මම බැරි වෙලා ළමයාගේ පැත්ත අරන් හාමුදුරන්ට බැන්නොත් හාමුදුරන්ගේ හිත දුම්නස් වෙනවා. අනිත් ඔක්කොම හාමුදුරන්ට බනිද්දි මම හාමුදුරන්ගේ පැත්ත අරගෙන එහෙම කියන්න එපා කියලා කිව්වොත් මේ හාමුදුරන්ගේ හිත හරි සතුටු වෙනවා. ඒ සතුටින්ම විදර්ශනා කරලා අධිකම ලබනවා කියලා දැක්කා. දැන් නඩු අරගෙන එද්දි අර විදියට බැන්නාම හා හා මගේ පුතාට එහෙම කියන්න එපා. ඇයි යාට එහෙම කිය පොඩි වුණත් එයාට එහෙම කියපු හින්දා නෑ එහෙම කිව්වේ කියලා බුදුරජාණන් වහන්සේ මේ හාමුදුරන්ගේ පැත්තට කතා කළා. මේ හාමුදුරන්ට හරි සතුටුයි. ඔක්කොම අනිත් පැත්තට කතා කළාට බුදුරජාණන් වහන්සේ මගේ පැත්තට කතා කළානේ මට ඒ ඇති කියලා පුදුම සතුටක්. ඒ සතුටෙන් යුක්තවම දහමක් මෙනෙහි කරලා බුදුරජාණන් වහන්සේ බණ ටිකක් කිව්වා. ඒ ටික ඇහිලා ඒ සතුටෙන් යුක්තවම එවිලෙම සෝවාන් ඵලයට පත් වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ දැක්කා මේ ලාභේ ලැබෙන්නේ නැහැ මට, මෙයා මේ මොහොතේ දුම්නසකට පත් වුණා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හිත කය දුක්සහගත කල්ලි හිත සමාධි වෙන්නේ නැහැ කියන. ඒ වගේ මේ ප්‍රීති සම්බොජ්ජංගේ හිත සතුටු කළ යුතු තැන්වලදී තමන් හිත සතුටු කරවන්න ඕනේ. එකත් උපායක් බොජ්ජංග ධර්මයක්. එකයි බුදු වීම හෝ පසේ බුද්ධත්වය හෝ අරිහත්වය කියන මේ අවබෝධයේ බෝධි අංගයක් මේ. ඒ නිසා මේ ප්‍රීතිය කියන එකත් අවබෝධයේ අංගයක්. ඒක නැතුව බෑ. ඒක හොඳට මතක තියෙන්න ඕනේ. ඒකත් ඇති කරගන්න. ඊට පස්සේ පස්සද්ධි සම්බුද්ධංගය කියන්නේ ඒ සම්බුද්ධංගය ඇති වෙන්න ඔබට තව කාරණා තියෙනවා. සප්පාය භෝජන, සප්පාය ඍතු කියලා මේ වගේ බාහිර දේවලුත් තියෙනවා. පස්සද්ධි සංසිඳීම ඇති වෙන්න යම් යම් ආහාර ප්‍රාණ ගත්තාම කය දරතයි නම් ඒ ආහාර පාන අයින් කළ යුතුයි. යම් යම් ප්‍රදේශවල ඉන්නකොට කය දරතයි නම් ඒ ප්‍රදේශ අයින් කළ යුතුයි. ඒ වගේම යම් යම් දහම් මෙනෙහි කරනකොට කය දරතයි නම් ඒ දහම් මෙනෙහි නොකළ යුතුයි කියලා මේ වගේ කාරණා තියෙනවා. පස්සද්ධි ඇති වෙන්න. ඊට පස්සේ සමාධි සම්බුද්ධංගය කියන්නේ චිත්ත ඒකග්ගතාවයක්. ඒකට සමත නිමිත්ත ආසේවනය කළ යුතුයි. ඊට පස්සේ උපේක්ඛා සම්බොජ්ජංගේ උපේක්ඛාව කියනකොට සත්ත මජ්ජතත සංඛාර මජ්ජතත සත්ත පුද්ගල සත්ත සංඛාර කේවල පුද්ගල පරිවර්ජනතා කියලා මේ වගේ එකක් බෙදෙනවා කොටස් රාශියකට. ඒ කියන්නේ සත්වයන් කෙරෙහි මධ්‍යස්ත බවක් ඇති කරගන්න ඕනේ. දුව පුතා අම්මා තාත්තා කියලා හිතුවට යා ටික ටික කෙනා කෙනා කර්මානුරූපවයි උපදින්නේ. අපි කොච්චර මගේ කියලා තියාගන්න හැදුවත් මට ඕන කාලයක් තියාගන්න බෑ. තමන්ගේ කර්මය තියනකන් ඉඳලා තමන්ගේ කර්මය නැති වෙනකොට යනවා නේද කියලා මේ වගේ නුවණින් මෙනෙහි කරලා උපේක්ෂාව ඇති කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඒකට කියනවා සංකා සත්තමජ්ජතතා කියලා. නොයෙක් බාහිර දේපොළ වස්තුව කෙරෙහි මේ හැම දෙයක්ම නැසෙන විනාශ වෙන ස්වභාවයෙන් යුක්තයි නේද කියලා මෙනෙහි කළා. මධ්‍යස්ත බව ඇති කරගන්න ඕනේ. ඒකට කියන සංකාර මධ්‍යත්තතා කියලා. එතකොට තමන් තුළ මේ බොජ්ජංග ධර්මය කෙරෙහි තාපතින් කිතින් ගත්තාම මේ බොජ්ජංග ධර්මතා තුනක් තියෙනවා. විරිය සම්බොජ්ජංගයේ, ධම්මවිජ්ජ සම්බොජ්ජංගයේ, ප්‍රීති සම්බොජ්ජංගයේ කියන ධර්මතා තුන හිත නගා සිටුවණ්ඩයි තියෙන්නේ. පස්සද්ධි සම්බොජ්ජංගේ, සමාධි සම්බොජ්ජංගේ, උපේක්ඛා සම්බොජ්ජංගේ කියන ධර්මතා තුන අරමුණු සංසිඳවණ්ඩයි තියෙන්නේ. ගින්නක් අවුලවන්න ඕන වෙනකොට තෙතදර තෙතගුම දාලා බෑ, වියලිදර වියලිගුම දාන්න ඕනේ. ගින්නක් නිවන්න ඕන වෙනකොට වියලිදර වියලිගුම දාලා හරියන්නේ නැහැ, තෙතගොම තෙතදර දාන්න ඕනේ. ඒ වගේ හිතේ විසිරුණු ගතිය වැඩි වෙලාවකදී ධම්මවිචේ සම්බුද්ධංගේ, විරිය සම්බුද්ධංගේ, ප්‍රීති සම්බුද්ධංගේ වඩන්න එපා. හිත විසිරුණු බව වැඩි වෙලාවේදී උපේක්ඛා සම්බුද්ධංගේ, පස්සද්ධි සම්බුද්ධංගේ, සමාධි සම්බුද්ධංගේ, උපේක්ඛා සම්බුද්ධංගේ කියන තුන් නිමිත්ත මෙනෙහි කළ යුතුයි, වැඩි යුතුයි. නිදිබර ගතිය වැඩි වෙලාවට, තීන මිද්දේ වැඩි වෙලාවට, හිත හැඟවිච්ච වෙලාවට ඒ තුන් නිමිත්ත අතහරින්න. විරිය සම්බුද්ධංග, ධම්මවිචේ සම්බුද්ධංග, ප්‍රීති සම්බුද්ධංග කියන සම්බුද්ධංග තුන ඇසුරු කරන්න. මේ විදිහට මේ ධර්මතා දෙක මාරු කරගන්න සති සම්බුද්ධංගේ දෙපැත්තටම අනුග්‍රහ දක්වනවා. මෙන්න මේ විදිහට තමන් තුල හිත හැඟලිච්ච බව හෝ විසිරිච්ච බව තේරුම් අරගෙන කුමන බුද්ධංගයක් වැඩි යුතුද කියන එක දැනගෙන ඊට අවධානය යොක්තව ඒ විදිහට කරන්න ඕනේ. එතකොට හොඳට තේරෙනවා තමන් තුල මේ බුද්ධංග ධර්මයන් හඳුනගෙන ඒ බුද්ධංග ධර්මයන් ගේ ඇතිවීම නැතිවීම අනුව බලනවා. තව කෙනෙක් සිහියෙන් ඉන්නවා, තව කෙනෙක් නුවණින් කටයුතු කරනවා, තව කෙනෙක් උත්සාහයෙන් ඉන්නවා නෙමෙයි, එතනද වෙන්නේ මෙහෙම දෙයක් නේද කියන ධර්මතාවයෙන් බලලා බාහිරද බුද්ධංග ධර්මයන් අනුව බලනවා. මේ විදිහට සත්ව පුද්ගල නෝ මේ ධර්මතා ටිකට විතරක් හිත තබනවා. ඒ ධර්මතාද හේතු ප්‍රත්‍යය කියන නෝන ඇති කරගන්නවා. මේ විදිහට සිහියෙන් නුවණින් බලනකොට සත්ව පුද්ගල නෝ බොජ්ජංග ධර්ම පමණක් ඇත්තේ යන සිහිය ලැබ සිටිනවා. සිහිය නුවණ මත්ත්වෙත් වැඩෙනවා. එකම සිහිය නුවණ උත්සාහය මගේ අනුන්ගේ තව කෙනෙක්ගේ කියලා ගන්නෑ. අනිසිතෝච විහෙරති. ඒ වගේම උපාදාන වශයෙන් ගන්නෑ. මෙන්න මේ විදිහට ධර්මයන්ව බලන්න. ඔන්න ඔය මට්ටමට එනකොට තමන්ට ප්‍රීති ප්‍රමෝදි උපදිනවා. ඒ නිසාම හිතකය සංසිඳිලා සැපසහගත වෙලා හිත සමාධි වෙලා ඇත්ත දැකලා කලකිරුණ නොවැළිලා ආශ්‍රවයෙන් කෙලෙසුන්ගේ මිදෙනවා. ඒ විදිහට ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආශ්‍රව ධර්ම ශ්‍රේය කරගෙන මේ සංසාර දුකින් එතර වීම සඳහා මේ චතුරාර්ය සත්‍යය. එතකොට පුනච පරම් භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති චතුසු ආර්ය සත්‍යේසු කතංච පන භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චතුසු ආර්ය සත්‍යේසු. මේ චතුරාර්ය සත්‍ය අනුව බලමින් වාසය කරන කොහොමද චතුරාර්ය සත්‍ය අනුව බලමින් වාසය කරන්නේ? ඉද භික්ඛවේ භික්ඛු ඉදං දුක්ඛන්ති යතහ භූතං පජානාති. මේ දුකයි කියලා ඇත්ත ඇති හැටි දකිනවා. අයං දුක්ඛ සමුදයෝති යතහ භූතං පජානාති. අයං දුක්ඛ නිරෝධේති යදාගුතම් පජානාති. මේ දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාවයි කියලා දකිනවා. එතකොට දැන් මේ චතුරාර්ය සත්‍ය මෙනෙහි කරන්ඩ චතුරාර්ය සත්‍ය සිහි කරන්ඩ සිහි යොමු කරලා තියෙනවා. හැම වෙලාවෙම දවස පුරාවටම හැම වෙලාවෙ කොයි වෙලාවෙත් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන විදිහට තමයි නිමිත්ත හසුරවන්නේ. මෙයා ඉඳගෙන හිටියොත් එක්කෝ දුක කියන එක දුක්ඛ සත්‍ය ප්‍රකට වෙන්න තැනක හෝ ඔක්කොම හෝ කොනක් හෝ ඒක එක්ක බලමින් ඉන්නේ. තැනක හෝ කොනක් හෝ ඔක්කොම හෝ සමුදය සත්‍ය ප්‍රකට කරගන්න ඒ ගැන හිතමින් ඉන්නේ. නිරෝධ සත්‍ය ප්‍රකට කරගන්න මාර්ග සත්‍ය කියන්නේ මොකද්ද කියලා නිශ්චිත කරගන්න මේ වගේ ධර්මතා හතර අවබෝධය සඳහා හිත නැඹුරු කරගෙන තමයි හැම වෙලාවෙම ඉන්නේ. ඒකයි චතුරාර්ය සත්‍ය සතිපට්ඨානය කරගෙන ඉන්නේ. සිහිය පිහිටුවන තැන කරගෙන ඉන්නේ කොතනද? මේ සත්‍ය හතර. හැම වෙලාවෙම දුක කියන එකට සිහිය පිහිටුවාගෙන ඉන්නේ. දුකයි දුකයි කියන්නේ නෙමෙයි, දුක පරිඤ්ඤය වෙන්න. එතකොට මොකද්ද දුක? ඉපදීම ලෙඩවීම මහලු බව මරණය අප්‍රියං හා එක්වීම ප්‍රියංගෙන් වෙන්වීම හිතන දේ නොලැබීම හිතන දේ නොලැබීම මෙන්න මේවා තමයි දුක්. එතකොට මෙතනදී හොඳට තේරුම් කරගන්න ඕනේ ඉදන් දුක්ඛංච පජානාති කියන මේ දුකයි කියලා නුවණින් දන්නවා කියනකොට නුවණින් දැනගන්න ඕනේ. ඒ කියන්නේ දුක කියන එක නුවණින් අවබෝධ කරගන්න දුක් විඳින්න ඕනේ නැහැ. අපි දන්නවා අනුරුද්ධ මහ රහතන් වහන්සේ කියන්නේ ගිහි කාලෙදී නැතේ කියන වචනවත් අහලා නැති කෙනෙක්. ඒ වගේ රජගෙදර හිටපු අය ඒ ඔක්කොම රජ සම්පතු ජරා මරණයන්ගෙන් යුක්තයි කියලා දුක අවබෝධ කරගත්තා. දුක අවබෝධ කරගන්න දුක් විඳින්න ඕනේ නැහැ. මෙතන ඉඳන් සැපයි කියලා හිතන බ්‍රහ්මයාටත් බ්‍රහ්මයා කියන තැන දුකයි කියන නුවණ අපිට තියෙන්න ඕනේ. අපි අද ලෙඩවීම මහලු බව මරණය කියන මේව දුකයි කියලා කියන්නේ. ඇත්ත මේ දුක ඔය දුක පජානාති කියලා කියන්නේ මේ දුක එන්නේ දුක පවතින්නේ යම් තැනකද දුක එන්නේ යමකින්ද දුක එන දේත් දුක පවතින දේත් දුක් වෙන දේත් දුකයි කියලා නුවණ තියෙන්න ඕනේ. අපි කියමු දැන් මේ ඉස්සරහා අපිට තියෙන මල්වට්ටියක් තියෙනවනම් මෙන්න මේකත් ඔයගලන්ට තේරෙන්න ඕනේ. ජාතිය ස්වභාව කොට ජරාව ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස ස්වභාව කොට ඇති ධර්මයක්. අන්න එදාටයි ඔගලු දුක්ඛං චපජානති දුක දන්නවා කියලා කියන්නේ. ඒත් දුක දන්නේ ඇයි? මේ මල්වට්ටියේ දුක නැහැ. නමුත් මල්වට්ටිය නිසා දුක එන්න පුළුවන්. අපි කියමු මේ මල්වට්ටියට හොඳයි තණ්හා කෙරුවොත් ඒ තණ්හාව නිසා අපහු උපදින්න බැයිද? පුළුවන්. ඉපදුනොත් ලෙඩ වෙනවා, මහලු වෙනවා, මරණයට මේ ඔක්කොම දුක් එනවද? එනවා. ඒ ඔක්කොම දුක් ආවේ ඉපදුන නිසායි, ඉපදුනේ තණ්හාව නිසායි. තණ්හාව ඇති වෙන්නේ හිතේ සිවුනේ නැද්ද මල්වට්ටි? එහෙනම් මල්වට්ටියේ දුක ඇති වෙන්නේ හිතේ සිවුනේ නේද තියෙන්නේ? හිතේ. එහෙනම් දුකට හිත වූයක් මිසක නිවනට හිත වූයක් නෙමෙයි නේද මේ කියලා දකින්න තරම් අපිව දුකට දාන්න එක එක විදිහට පෙනී හිටින්න ආපු කෙනෙක් නේද මේ? මෙයා දුක හැටියටම පෙනී හිටියොත් අපි ඇලෙන්නේ නැහැ. සැප හැටියට පෙනී හිඳලා දුකට ගෙනියන්න ඇවිල්ලා නේද මේ තියෙන්නේ කියලා දුක දකින්න ඕනේ. දුක දුකයි කියලා දන්නවා. සැප දුකයි කියලා දන්නවා. දුකට වඩා කපටි කියලා දන්නවා. දැනගන්න ඕනේ. ඇයි? දුක දුක හැටියට පෙනී හිටින නිසා කෙලින්ම කලකිරෙන්නේ නැහැ. සැප දුක හැටියට පෙනී හිටින් නැතුව සැප හැටියට පෙනී ඉඳලා දුකට ගෙනියනවා. ඒ හින්දා මේක වඩා කපටි කියලා දැනගන්න. ඒ අර්ථයෙන් දුක්ඛංච පජානාති කියනකොට දුකයි සැපයි දෙකම දුකයි කියලා තේරෙන්නට ඕනේ. එතකොට එකයි අර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ සියල්ල ඇවිල ගන්නා ලදී කියලා මේ හැම දෙයක්ම පෙන්වන්නේ. ඊට පස්සේ දුක්ඛ සමුදය සත්‍යයට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කතමංච භික්ඛවේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යං. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා කියන්නේ මොකද්ද? යයන් තණ්හා කොහොනෝ භවිකා නන්දිරාග සහගත తත්‍ර తත්‍රා බිනන්දනි සියතිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. එතකොට මේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන මෙන්න මේ තුන් තණ්හාවයි දුක ඇති වෙන්නට තියෙන හේතුව. එතකොට සාකෝ පනේසා භික්කවේ තණ්හා කත්ත උපජ්ජමනා උපජ්ජති කත්ත නිවිසමනා නිවිසති. ඒ තණ්හාව උපදින්නේ කොහෙද? පවතින්නේ කොහෙද? දුකට හේතුව මොකද්ද? තණ්හාව. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ තුන් ආකාර තණ්හාව. ඒ තණ්හාව උපදින්නේ කොහෙද? පවතින්නේ කොහෙද? යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සතණ්හා උපජ්ජමන උපජ්ජති එත්ත නිවිසමන නිවිසති. යමක් ලෝකේ ප්‍රියයි නම් මధుරයි නම් තණ්හාව උපදින්නේ එහි. තණ්හාව පවතින්නේ එහි. එතකොට මොනෝද ලෝකේ ප්‍රිය මොනෝද මధుර? චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සතණ්හා උපජ්ජමන උපජ්ජති. මෙතනදී තණ්හාව උපදින තණ්හාව පවතින ධර්මතා හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාරණා 60ක්. ඒකෙදි ආධ්‍යාත්මික ආයතන 6ක් තියෙනවා. ඇහැ කන දිව නාසය ශරීරය මනස. බාහිර ආයතන 6ක් තියෙනවා. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම. විඥාන 6ක් තියෙනවා. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන. ස්පර්ශ 6ක් තියෙනවා. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීව සම්පස්ස, කාය සම්පස්ස, මනෝ විඥාන සම්පස්ස. වේදනා 6ක් තියෙනවා. චක්කු සම්පස්ස ජා වේදනා, සෝත සම්පස්ස ජා වේදනා, ගාන සම්පස්ස ජා වේදනා, ජීව සම්පස්ස ජා වේදනා, කාය සම්පස්ස ජා වේදනා, මනෝ සම්පස්ස ජා වේදනා. සඤ්ඤා 6යි. රූප සඤ්ඤා, සද්ද සඤ්ඤා, ගන්ධ සඤ්ඤා, රස සඤ්ඤා, පොට්ටබ්බ සඤ්ඤා, ධම්ම සඤ්ඤා. චේතනා 6යි. රූප සංචේතන, සද්ද සංචේතන, ගන්ධ සංචේතන, රස සංචේතන, පොට්ටබ්බ සංචේතන, ධම්ම සංචේතන. විතක්ක තණ්හා 6යි. රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. විතක්ක 6යි. රූප විතක්ක, සද්ද විතක්ක, ගන්ධ විතක්ක, රස විතක්ක, පොට්ටබ්බ විතක්ක, ධම්ම විතක්ක. විචාර 6යි. රූප විචාර, සද්ද විචාර, ගන්ධ විචාර, රස විචාර, පොට්ටබ්බ විචාර, ධම්ම විචාර කියලා. එතකොට ආධ්‍යාත්මික ආයතන, බාහිර ආයතන, විඥාන, ස්පර්ශ, වේදනා, සංඥා, චේතනා, තණ්හා, විතක්ක, විචාර. 6 වරද්දාය 8යි. මෙන්න මේ කාරණා 60ම තණ්හාව උපදින්න පුළුවන්, පවතින්න පුළුවන්. ඇයි එහෙම පෙන්නේ? උපජ්ජමානව උපජ්ජති නිවිසමානව නිවිසති කියලා. ඇහැ හොඳයි කියලා තණ්හාව ඇහැෙම පවතින්නත් පුළුවන්. උපජ්ජමානව උපජ්ජති. රූපේ තණ්හාව උපදින්න ඇහැ උපකාර වෙන්නත් පුළුවන්. ඇහැ උපකාරයෙන් තණ්හාව උපදින්නත් පුළුවන්. ඇහැෙම පවතින්නත් පුළුවන් තණ්හාව. රූපයේ උපකාරෙන් තණ්හාව උපදින්නත් පුළුවන්, රූපේ පවතින්නත් පුළුවන්. උපජ්ජමන උපජ්ජති නිවිසමන නිවිසති. මෙන්න මේ 60 පොලේ තණ්හාව උපදින්න පවතින්න පුළුවන්. ඊට පස්සේ නිරෝධ සත්‍ය පෙන්වුවා. කොහොමද කතමංච භික්ඛවේ දුක්ඛ නිරෝධෝ අරිය සත්‍යං? දුක්ඛ නිරෝධ අරිය සත්‍ය කියලා කියන්නේ මොකද්ද? යෝ තස්ස ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ය අනාලයෝ. යම් මේ තුන් ආකාර තණ්හාවගේම ඉතුරු නොකර නැති කිරීමක් තියෙනවනම්, අත්හැර දැමීමක් තියෙනවනම්, ගෙවා දැමීමක් තියෙනවනම්, මතු නූපදීමක් තියෙනවනම්, මිදීමක් තියෙනවනම්, ඒ තණ්හාවගේ මිදීමක් තියෙනවනම් මෙන්න මේකයි නිරෝධය. සාකෝ පනිසා භික්කවේ තණ්හා කත්ත පහියමනක් පහියති කත්ත නිරුද්ධමන නිරුද්ධි. ඒ තුන් ආකාර තණ්හාව ප්‍රහිණ වෙන්න උනේ කොතනද? නිරුද්ධ වෙන්න උනේ කොතනද? අන්න අර කාරණා 60 පුලම පින්නවා. මෙන්න මේ කාරණා 60න් එකකවත් තණ්හාව තියෙන්න බෑ. මේ කාරණා 60න් එකක්වත් තණ්හාව ඇති වෙන්න උපකාර වෙන්නත් බෑ. පවතින්නත් බෑ, එයින් උපදින්නත් බෑ. එතකොට නිරෝධ සත්‍ය. ඊට පස්සේ මාර්ග සත්‍ය කියන්නේ මොකද්ද? කතමංච භික්ඛේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා. ඔන දුක්ඛ පෙන්වුවා. දුකේ ඇතිවීමට පෙන්වුවා මොකද්ද? අර කාරණා 60. දුක්ඛ නිරෝධය පෙන්වුවා. ඒ තණ්හාව නැති වෙන්න ඕනේ මේ කාරණා 60. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා. දුක් නැති කරන ප්‍රතිපදාව කියලා කියන්නේ මොකද්ද? ආය මේව අරිය අට්ටංගිකෝ මග්ගෝ. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය සම්මා දිට්ඨි. එහෙනම් සම්මා දිට්ඨි දැන් නුවණ යෙදෙන්න ඕනේ, පරිඤ්ඤය වෙන්න ඕනේ මොකද්ද? මෙන්න මේ කාරණා 60. ඔන්න ඔය කාරණා 60ම පරිඤ්ඤය පිරිසිඳ දකින්න ඕනේ. පරිඤ්ඤය කියේ පිරිසිඳ දකින්න ඕනේ. ඒ පිරිසිඳ දකින්න න්‍යායක් තමයි මේ සතිපට්ඨානෙ, මේ ධම්මානුපස්සනාවම. ඒකෙදි මේ වෙන වෙනම ඉගෙනගත්ත කාරණා 60 ඕක දැන් දිසාව අනුලෝකන න්‍යායෙන් දත යුතුයි. දැන් අපි වෙන වෙනම ගොඩවල් 6 60ක් ඉගෙන ගත්තේ. ප්‍රතිපදාවේදී අර්ථය දකිද්දී නුවණින් වෙන වෙනම දකින්න ඕනේ. ආධ්‍යාත්මික ආයතන 6 ඇහැ ගන්නවා, බාහිර ආයතන 6 රූපය ගන්නවා, විඥාන 6 චක්කු විඥානය ගන්නවා, ස්පර්ශයෙන් චක්කු සම්පස්සේ ගන්නවා, වේදනාවෙන් චක්කු සම්පස්සජා වේදනාව ගන්නවා, රූප සංඥාව, රූප සංචේතනාව, රූප තණ්හාව, රූප විතක්ක, රූප විචාර. දැන් හොඳට දැනගන්න ඕනේ ඇහැ චක්කුම් පටිච්ච රූපේච උපජ්ජිත චක්කු විඥානං තින්නං සංගති පස්සෝ. ඔන්න ඒ ටිකයි දැන් මේ පෙළෙන්නේ. ඇහත් රූපය චක්කු විඥානත් කියන තුන් දෙනා එකතුට කියන ස්පර්ශයේ යමක් ස්පර්ශ වෙනං එය විඳිනවා, යමක් විඳිනං එය හඳුනනවා, යමක් හඳුනයි නම් එය කල්පනා කරනවා, යමක් කල්පනා කරයි නම් එය ප්‍රපංච වෙනවා, තණ්හාව ඇති වෙනවා. ඒ තණ්හාව මුල් කාරණාව කරගෙන ඒ ධර්මය හිතින් සිහි කරනවා, හිතින් හොයනවා. යම් වස්තුවක් දැකලා ඒකිට කැමැත්තෙන් බැඳිලා ඒක හිතින් සිහි කරලා ඒක හිතින් හොයනවා කියන සිද්ධිය නිර්මාණය වෙන හැටි තමයි මේ පෙන්වන්නේ. ওই කාරණා 60ම තියෙනවා. අපි යමකට කැමති වෙනකොට ඇහැ මුල් කාරණාව කරගෙන කාරණා 10ක්ම තියෙනවා. සද්දයක් අහලා ඒකට කැමති වෙනකොට කන මුල් කාරණා කරගෙන ඒ 10ෙම බැඳිලා තියෙනවා. ඇහැට පෙනෙන දේට ඕගොල්ලෝ කැමති කියනකොට මේ කාරණා 10 මේ මොහොතේදී තණ්හාව තියෙනවා කියලා දකින්න. කනට ඇහෙන සද්දයට තණ්හා කරනකොට ওই සද්දෙට විතරක් නෙමෙයි තණ්හා කළේ. ඒ සද්දයේ උපදවන්ට ඒක යෙදিলা තියෙන කාරණා 10ක් තියෙනවා. 10ෙම බැඳිලා තියෙන්නේ. ඇහැට පෙනෙන රූපය විරාග ස්වභාවයට පමුණුවන්ට, විරාග ස්වභාවයට අනුව බලන්ට උත්සාහවත් වෙනකොට රූපෙට විතරක් නෙමෙයි ඒක තින කාරණා 10ෙම දැන් විරාගයි කියලා දකින්න. අපිට මේ කාරණා 10ෙම යෙදිලා පේන්නේ රූපේ ඇහැ පරිහරණය කරනකොට. ඒ කාරණා 10ෙම යෙදිලා ඇහෙන්නේ සද්දේ. ඔය කාරණා 10ෙම යෙදිලා ඇහෙන්නේ ගන්ධේ. පේන රූපෙට බැඳෙනකොට කාරණා 10ෙම බැඳිලා ඇලිලා, ඇහෙන සද්දෙට බැඳෙනකොට ඒ අනුව තියෙන කාරණා 10ෙම ඇලිලා බැඳිලා මේ පරයයන් දකින්ද, පෙනෙන රූපේ අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් විදර්ශනා කළොත්, විදර්ශනා කරනවා නම් පෙනෙන රූපේ විතරයි. මේ කාරණා 10ෙම අනිත්‍ය හැටියට, දුක් හැටියට, අනාත්ම හැටියට දකිනවා. ඒ කාරණා 10ෙම තණ්හාව නැහැ. ඒ ටිකේ ප්‍රතිඵලය තමයි දැකපු දේ දැකීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා කියන එක සාක්ෂාත් වෙන. එතකොට භවය නැහැ, නිමිති හිටින්නේ නැහැ. එතකොට ඒ විදිහට දකින දේ දැකීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා කියන ටික එළඹ සිටියොත් තමයි භවය නැති වෙන්නේ. අර මම කිව්වේ දැකපු දේ තියනවා කියන මතකෙ හිටින්නේ නැහැ. එහෙම වුණොත් තමයි මරණාසන්න මොහොතේ යන්න එකක් නැහැ. භවයේ නැති වෙන්න නම් උපාදානය නැති වෙන්න ඕනේ. ඒ කියන්නේ දැකපු දේ දැකීමෙන් පස්සේ නිරුද්ධ වෙන්න ඕනේ. දැකපු දේ දැකීමෙන් පස්සේ නිරුද්ධ වෙන්න නම් පේන දේ අනිත්‍ය දෙයක් දුක් දෙයක් අනාත්ම දෙයක් කියලා පේන්න ඕනේ. මේ දැනගන්න හැම නෙමෙයි. පේනවා කියන එක පේනවා කියන තැනදී අසහිය නැහැ. දකින මට්ටමක් ඕනේ. අනිත්‍ය දෙයක් දුක් දෙයක් අනාත්ම දෙයක් කියලා පේනදී පේනනම් පේනදී තුල ඇත්ත අපි දකින්න ඕනේ. ඔකෙදි තව කාරණාවක් තමයි අර මම පෙන්වන්නේ. අපිට පුළුවන් නම් එක කාරණාවක් දකින්න මේ පංච උපාදාන ස්කන්ධ ලෝකයේ කියන එක ගැඹුරු අර්ථයක් කියන වෙලාව මදි. නමුත් මම කෙටියෙන් කියන්නම් හැම වෙලාවෙම අපි හැම කෙනෙක්ම ඉන්නේ ඇහත් රූපියත් අතරේ කන ශබ්දයත් අතරේ. අපිට යම් වෙලාවකදී ඇහත් රූපිය දෙන්නම එක පැත්තකට දාලා එයින් අහකට යන්න පුළුවන් වුණොත් තමයි අපි ලෝකෝත්තර කියන්නේ. පුළුවන් වේද? ඒ කියන්නේ මෙන්න මෙහෙම ධර්මතාවයක් තියෙන්නේ. අපිට මේ ඇහෙන් යම් රූපයක් අපි බලනකොට අපිට රූප පෙනෙන්නේ බාහිර රූප තියෙන හින්දාම නෙමෙයි. බාහිර තියෙන්නේ සුද්රාෂ්ටක කියලා රූප කලාප වශයෙන්. එහෙම තියෙන තැනක කර්මයට හැදුණු මේ ඇහි හැකියාව තමයි මේ වගේ සටහනක් පෙන්වන එක. හරියට මම උපමාවක් කියන්නේ නිල් පාට වීදුරුවකින් එළිය බැලුවොත් සුදු පාට බාහිර තියෙන සුදු පාට යමක් නිල් පාට වීදුරුව හරහා අපි එළිය බැලුවොත් අපිට පේන්නේ නිල් පාට රූප. ඒ බාහිර නිල් පාට රූප තියෙනවට නෙමෙයි, අපි බලන වීදුරුවේ හැටි තමයි මෙහෙම පෙන්වන එක. මේ ඇහැට පිටින් තියෙන වස්තුම් පෙන්වන්නේ බලන්න වෙන්නේ මේ ඇහැ හරහා. මොකද හිතෙන් තමයි අපි මේ ලෝකේ දකින්නේ බලන්නේ අරමුණු. හිත කියන්නේ ඇහැටත් ඔබෙන් තියෙන්නේ. ඇහැ උපකාරයක් විතරයි බාහිර අරමුණු එක්ක සම්බන්ධ වෙන්න. බාහිර අරමුණු එක්ක සම්බන්ධ වෙන කන උපකාරය. කෙටියෙන් එක දෙයක් මතක් කරනවා. අපි හිතාගෙන ඉන්නේ තියෙන දේම පේනවා, පේන දේම තියෙනවා කියලා. නමුත් ඇත්ත තමයි පවතින දේ අපිට පේන්නේ අපිට පේන දේ පවතිනවා නෙමෙයි. නිල් පාට වීදුරුවකින් අපි බලනකොට පවතින සුදු පාට පේන්නේ නිල් පාටට. පවතින දේ පේන්නේ නැහැ, පේන දේ පවතිනවා නෙමෙයි. මොකද මේ වීදුරුව හැටි ජලය මිරිඟුව දිහා මේ ඇහෙන් බලනකොට ජලය තියෙනවා වගේ පෙන්නයි. තියෙන්නේ මිරිඟුව, පේන්නේ ජලය. පේන දේ තියෙනව නෙමෙයි, තියෙන දේ පේනව නෙමෙයි. මෙන්න මේ ස්වභාවයේ යම් දවසකදී දැක්කොත් තේරුම් කරගත්තොත් අපිට මේ ආධ්‍යාත්මික සවිඥානික කයෙත් බාහිර සියලු නිමිති වලත් අහංකාර මමෙන්කාර මානානුසය සම්පූර්ණයෙන්ම නැති වෙනවා. අන්න එදාටයි දැක්කපු දේ දැකීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා, අහන දේ ඇහිමෙන් පස්සේ නිරුද්ධ වෙනවා කියන තැනකටපත් වෙන්නේ. එහෙමපත් වුණොත් අනිමිත්ත බව එළඹ සිටිනවා, භවේ නැති වෙනවා. ඒ තැනට මේ නාම රූප දෙක පිරිසිඳ දැකලා තණ්හාව නැති කරන තැනට, නැති වෙන තැනට අපිව අරගෙන යන්න අපිට යන්න තියෙන ගමන් මග තමයි මේ සතිපට්ඨාන සූත්‍රය. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකායනු අයම් භික්කවේ මග්ගෝ සත්තාන විසුද්ධියා කියලා. මේ සතර සතිපට හඳ ගැන ඕන තරම් අපිට අහන්න පුළුවන්. හඳේ ආවාට තියෙනවා මේ දේවල් තියෙනවා කියලා කියන්න පුළුවන්. නමුත් කාටවත් දකින්න පුළුවන්ද? යන්න පුළුවන්ද? යන්න ක්‍රමයක් නැහැ, වාහන නැහැ. වටින්නේ විස්තරයට වඩා යන්න ක්‍රමයක් තියෙනවා, වාහනයක් තියෙනවා. ඒ වගේ දුකත් සමුදියත් නිරෝධියත් ගැන අහන්න පුළුවන්. දැනගන්න පුළුවන්. නමුත් යන්න තියෙන වාහනය වගේ මේ සතර සතිපට්ඨාන සූත්‍රය. ඒ නිසා මේකේ අර්ථය කොච්චර දැනගත්තද එතෙන්ට යන්න බැිනේ වැඩක් තියනවාද? ඒ වගේ ඒ නිරෝධයට ඒ සමුදය දුරු කළ නිරෝධය සාර්ථක කරගන්න යන්න තියෙන මග සතිපට්ඨාන සූත්‍රයේ ඒ නිසයි එකම මගයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ පාරේ වැඩ කරන්න එකම එක බස් එකයි. ඒ වගේ ඒකායන වයම් භික්කවේ මග්ගෝ මහයෙන මේ එකම මගයි. මොකදද? සත්වයන්ගේ පිරිසිදු බව ඇතිකරනද, ඒ වගේම ඇඳීම් දුක් දුම්නස් නැති කරන්න, ශෝක කිරීම වැළපීම් ඉක්මවන්න, දුක් දුම්නස් නැති කරන්න, මාර්ගඵල ලබන්න, ඔය කාරණාවන් ළඟා කරගන්න, ඔය කාරණාවන් ජීවිතේ කරගන්න තියෙන එකම මඟ. ඒව අහගන්න පුළුවන් වෙනම, දැනගන්න පුළුවන්. ඒව අහගත්තේ නැත්තම් දැනගත්තේ නැත්තම් මේ මාර්ගය කොහටද වැටලා තියෙන්නේ කියලා දන්නේ නැහැ. ඒ හින්දා අහගන්න ඕනේ, දැනගන්න ඕනේ, මේ වගේ තැනට යන්න ඕනේ කියලා. දැනගත්තාම දැනගත්තට හරියන්නේ මාර්ගයත් වඩන්න ඕනේ. එතකොට මේ මාර්ගයේ වැඩමින් මේ තැනට යනවා නම් ඒකාන්තයෙන් යා දුකෙන් මිදෙනවා. ඒ නිසා මේ සතිපට්ඨාන සූත්‍රය කියලා කියන්නේ පින්වතුනි නිවන් මගයි කියලා කිව්වට නිවනයි කියලා කිව්වත් කමන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි යම් කිසි කෙනෙක් කායගත සතිය නොවලඳන්නේ නම් නිවන නොවලඳන්නේ වෙයි. කායගත සතිය දැන නොගත්තේ නිවන දැන නොගත්තේ වෙයි. කායගත සතිය සිහි නොකරන්නේ නිවන සිහි නොකරන්නේ වෙයි. කායගත සතිය අවබෝධ නොකරන්නේ නිවන අවබෝධ නොකරන්නේ වෙයි. කායගත සතිය නොවඩන්නේ නිවන නොවඩන්නේ වෙයි කියලා සූත්‍ර 20 ගාණක් පෙන්නනවා. ඒ නිසා සතිපට්ඨාන සූත්‍රෙ නෙමෙයි නිවනට තව නමක් කියන්න තරම් සුදුසුයි. ඒ නිසා හැම දිනාම බොහෝම ආදරෙන් ජීවිතය කරගෙන මේ දහම වඩා ගන්නට ඕනේ. පින්වතුනි මේ දීර්ඝ සංසාරය අපි හැම කෙනෙක්ම ගොඩාක් කල් ආවා. ගොඩාක් මේ අතර සැරිසරුව දිව්වා. අපිව බේරගන්න කවුරුවත් ඉදිරිපත් වුන්නේ නැහැ. ඉදිරිපත් වෙන්නෙත් නැහැ. අත්තහ යත්ත නොනාතෝ කොහිනාතෝ පරෝසියා. තමාගේ පිහිට තමාමයි, වෙන කාගවත් පිහිටක් නැහැ. ඒ හින්දා ලෝකෙ අනිත් උපකාර කරන්න තමාගේ පිහිට තමාමයි ඕගොල්ලෝ ඕගොල්ලන්ට උපකාරයක් කරගන්න. ලෞතුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්නවා වගේ මේ ධර්මයේ තියෙනවා. අප්‍රමාදීව මේ ධර්මය ජීවිතයට ලං කරගෙන මේ ජීවිතේම මේ ජරා මරණ දුකින් එතර වෙන්න ඕනේ කියලා එකම හිතෙන් ආදරෙන් මේ දහමේ හැසිරෙන්න යොදා ගන්න ඒකාන්තෙන් සසරෙන් මිදෙන්න පුළුවන්. සසරෙදී ඕන තරම් ගෙවල් හදන්න නැති, දරුවෝ හදන්න නැති, යාන වාහන හදන්න නැති එක ජීවිතයකවත් අපිට ඒ උනර දුකෙන් මිදෙන්න බැරි වුණා. මේ බුද්ධෝත්පාද කාලයක් තියෙන මනුස්ස ජීවිතෙත් තියෙන මේ එකම එක ජීවිතේ විතර සාසනයට පූජා කරන්න ඕනනම් පහු කාලෙදී ආපහු ගෙවල් හදන්න, දරුවෝ හදාගන්න මේ ජීවිතේ විතර එපමණකින්ම දුකෙන් මිදේ. ඉතින් මේ පින් උතුම්ට මේ දුක්සහගත සසරෙන් එතර වෙලා උතුම් වූ අජරාමර නිර්වාණ සම්පත්‍ති අවබෝධ කරගන්ට යම් පමණකින් හෝ හේතු උපනිශ්‍රියම වේවා කියන කලන අදහස් ඇතුව, කලන සිත් ඇතුව මගේ මේ දේශනාව අවසන් කරනවා. හොඳයි, කවුරු සාදුනාදයක් පවත්වන්න. එනම් මේ පින් උතුම් කල්පනා කරගන්ට ඕනේ තුන්වෙනි රාත්‍රියේ මුරුල්ලේ නොඑක අපහසුකම් තිබුණත් බොහොම ශ්‍රද්ධාවෙන් වමනාවෙන් මේ ධර්ම ශ්‍රවණය කරලා ජීවිතේ බොහෝ කාලයක් වටිනා පින්කමක් සිද්ධ කරගත සමහර විටක පුංචි කාලේ ඉඳලා ජීවිතේ වැඩිම පිනක් සිද්ධ කරගත අවස්ථාව මේක වෙන්නත් පුළුවන් කියලා මට හිතෙනවා. එච්චරට මේ පින්වතුන් මේ පිනක් සිද්ධ කරගත්ත බොහෝම වටිනා ගරුබවණීය කුසලයක් සිද්ධ කරගත්ත මේ මොහොත. කල්පනා කරගන්ට ලෝක්‍ය සම්බුද්ධ ශාසනයත් මේ විහාරස්ථානයත් ඒ වගේම මේ පින්වතුන්ගේ හිත වැඩ කැමති යහපත කැමති ඉෂ්ඨකාරක සීළු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසිරි වැඩි දියුණු කරගනිමින් දිව්‍යොත්පතන බෝධියකින් උතුම් නිවන සැනසෙත්වා කියලා සාදුනාදයක් පවත්වන්න. ඒ වගේම සිහිපත් කරගන්නට ඕනේ මේ වගේ කුසල ධර්ම සිද්ධ කරගන්න පින්වතුන්ටත් අපිට දවස්තාව සැලසෙන්නේ අපේ ගෞරවනීය මහා සංඝරත්නය නිසායි. අපේ පූජ්‍ය කුසල ධම්ම ස්වාමීන් වහන්සේ වරක් ප්‍රමුඛ සදා පූජනීය වන්දනීය සියලුම මහා සංඝරත්නයට මේ මහන්සියෙන් ධර්ම දේශනා කළා වූ ධර්ම ශ්‍රවණය කළා වූ සියලුම කුසල අපි අනුමෝදන් කරමු. අපේ පින්වත් සියලුම ස්වාමීන් වහන්සේලාට මේ කුසල බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවී චිර ජීවනයේ වෙත්වා. පින්වත් ස්වාමීන් වහන්සේලා කරන කියන ශාසන මාමක කටයුතු දියුණු පමුණු කරගන්නට මේ පින් ජීවිතවලට සම්බන්ධ වේවා. පින්වත් ස්වාමීන් වහන්සේලාද ප්‍රාර්ථනීය බෝධිකෙන් උතුම් නිවනින් සැනසෙන්නට මේ කුසල ධර්මය අපේ පින්වත් සියලුම ස්වාමීන් වහන්සේලාට හේතු උපනිශ්‍රියම වේවා, පාරමිතාවක් වේවා කියලා සාදුනාද. ඒ වගේම සිහිපත් කරගන්න අපි සියලු දෙනාම සිද්ධ කරගත් මේ සියලුම කුසල ධර්මයන් අපි සෑම දෙනාම නමින් නැසී කාල යාත්‍රා කළා වූ සියලුම ඥාතින්ට පින් අනුමෝදන් කරමු. විශේෂයෙන් අපිට පැවිදි ජීවිතයේ පැවිදි බව ලබා දීලා මේ තත්ත්වයට එන්නට උපකාර කරලා අපවත් විවදාල ගුරුදේව උත්තමයන් වහන්සේලා වරක් ප්‍රමුඛ ඒ මහා සංඝරත්නය ඉන්නවා අපවත් විවදාල ඒ මහා සංඝරත්නයටත්. ඒ වගේම අපේ පින්වත් දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේගේ මියගිය පියාණන්, ඒ වගේම මහේෂ යහම්පත් මැතිතුමන්ගේ ආදරණීය මියගිය සිරිසෙන යහම්පත් මැතිතුමා පියාණන්, ඒකම අපේ ඒ රාජගිරි හර්බර්ට් පෙරේරා ඒ පියාණන් ඇතුළු නොයෙක් මේ පින්වතුන් නමින් නැසී කාල යාත්‍රා කළා වූ සියලුම ඥාතීන්ටද අපේ අපගේද වර්ග પરම්පරාගත මිය පරලෝකී සියලු ඥාතීන්ටද මේ සියලුම ඥාතීන් පින් මේ කුසල ධර්මය ඒ විතරක් නෙමෙයි පින් අනුමෝදන් කරන්න කවුරුවත් නැතුව නමුත් පින් අනුමෝදන් වෙන්න බලාපොරොත්තු යම් සත්වෙක් ඉන්නවනම් මිය පරලෝක ගිහිල්ලා ඒ සියලුම සත්වයන්ට මේ පින් කැපයි. ඒ හැම කෙනෙක්ම මේ පින් මේ මොහොතේ සතුටින් සාදුනාදෙන් අනුමෝදන් වෙත්වා. ඒ අය නිදුක්, ඒ අය දුක් ඇති ස්ථානයක සිටිනන් දුකෙන් අත මිදී සැපවත් භාගයට පත් වීම උතුම් නිවනේ සැනසෙත්වා කියලා සාදුනාද. ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය සඳහා පැමිණි මේ පින්වතුන්ටත් මේ සත්ක්‍රියාව සිද්ධ කරන්න මේ ස්ථානෙට එන්නට ඉඩ අවස්ථාව සලසලා එන්නට නොහැකිව ගෙවල් දුරවල් වල යම් තාක් පිරිසක් සිටිනන් ඒ සෑම දිනාටත් මේ පින්වත් සියලුම දිනාටත්, ඒ වගේම විශේෂයෙන් මේ ලෝකයට බොහෝම සේවයක් කරන අපේ බෞද්ධ නාලිකාවේ සේවය කරන සියලුම සේවක මහතුන්ටත්, ඒ කාර්ය මණ්ඩලයේ සියලුම සේවක මහතුන්ටත් මේ පින්වත් සියලුම දිනාටත් පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් තුනුරුවන් සතු අනන්ත ගුණේ මේ මහා පුණ්‍ය ශක්තිය බලයෙන් මේ සෑම දිනාගේ මෙලෝ ජීවිත වලට ඇතිවන ලෙඩ දුක් කරදර බාධක අපල උපද්‍රව දුරු වේවා, කරන කින යහපත අදහස් සියල්ල සමුද්ද වේවා, සසර වසනාතුරු සාපිපාසාදී බියකට දුකි දුප්පත් අසන දින්දු භාගයට පත් නොවි බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවේසනසී පැමිණ වැඩවදාලා වූ උතුම් අජරාමර නිර්වාණ සම්පත්‍ය අවබෝධ කරගන්නට මෙම කුසල ධර්මයේ උතුම් නිවන් පිණසම මේ සෑම දිනාටම පාරමිතාවක් වේවා කියලා හිතාගෙන හැම දිනම සාදුනාදයක් පවත්වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් වේවා.